ස්පර්ශන නානකාර ඇමතුමා ඔබතුමාට විනාඩි 20ක කාලයක් ලැබෙනවා.
හිතේ හිතන දේ වෙන්නේ නැහැ, නොහිතන දේ වෙනවා. අර ගෝඨාභය මහත්තයා වුණා වගේ නේද? අන්තිමට දුවලා එක්කෙනෙක් නේවි කැම්ප් එකේ හැංගුණා, අනිත් එකේ රටක් හොයන් ගියා. කමන්න නොහිතන දේ වෙන්න පුළුවන්. ගරු විපක්ෂේ මන්ත්‍රීතුමීටත් වෙච්ච වැඩේ බලන්නකො. විපක්ෂේ මන්ත්‍රීතුමීට වෙච්ච වැඩේ ගිහිල්ලා වැටුප වැඩි කරාට පැමිණිලි කළා. ඒ පැමිණිලි කළ හැම පස්සේ සිද්ධ වෙච්ච දේ තමයි නායකතුමාම එතුමියව දේශපාලනික උසල පොළවේ ගැහුවා. කවක් නැහැ, අපිට අදාළ නැහැ. මෙහෙම විපක්ෂයක් ඉන්න එක අපටත් ලේසි. ගරු සභාපතිතුමියනි, මා ඉස්සල්ලාම ආරම්භ කරන්නට පෙර යම් අවස්ථාවක දෙමතිරි කිව්වා අපි ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධව කොමිෂන් සභා අක්‍රිය කරනවයි කියලා. මන් දන්නේ නැහැ විපක්ෂය මොන ආකාරයේ හිතලෝල ඉඳලා මේවා කරනවද කියලා. අපේ කිසිදු කතිකෙක් එහෙම දෙයක් කිව්වෙත් නැහැ, පක්ෂ ස්ථාවරයත් නෙමෙයි. ඒ වගේම මැතිවරණයට කලින් කිව් දේ සහ දැන් කිව් දේ කරන දේ පරස්පරද, ඒකත් තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්. මම කතාවේදී පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම අපි ආරම්භ කරනවා, මට ඉතින් මේ අවස්ථාවේ දාසිරි ජයසේකර මන්ත්‍රීතුමා නැහැ, ඒ නිසා මම තද බල විවේචනයක් කරන්නේ නැහැ. නමුත් ඔකියම් බැරි යමක් කිව යුතුයි. ඔහු අද දින උදෑසන ප්‍රකාශයක් කළා අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් නිසි ලෙස විභාග නොකර නඩුකාර විනිශ්චකාරතුමන්ලට අවස්ථාව නොදී අසාධාරණ ලෙස සේවය අවසන් කිරීම කරා කියලා. ඇත්ත වශයෙන්ම ඒ ගරු මන්ත්‍රීතුමාට මම අයවෙලාවෙත් කීවා ව්‍යස්ථාව 111L වගන්ති යටතේ ගත්තොත් අධිකරණ කොමිෂන් සභාව කියලා කියන්නේ සේවා කොමිෂන් සභාව කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒකේ ගන්න තීන්දුව තීරණයට බලපෑම් කරන්නා වූ ඍජුව හෝ වක්‍රව අවුරුදු 3ක් දක්වා සිරගත විය හැකි අධිචෝදනා ලැබිය හැකි වරදක්. නමුත් එය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා මෙම අධිකරණ සේවා කොමිෂන් සභාවට බලපෑම් කිරීමත් අග්‍ර විනිශ්චකාරතුමාට අපහාස කිරීමත් කරා. ඒක හැන්සාඩ් වාර්තාවේ බැලුවොත් ඕනකට තිබෙනවා. ඇත්ත වශයෙන්ම එතුමා ඉතාම සූක්ෂම ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා ඒ දේ කීවේ. ඒක වැරදි. ඔහුත් නීතිඥවරයෙක්. අපි නීතිඥවරු වශයෙන් මීට වඩා නිවැරදි ලෙස කටයුතු කළ යුතුයි. නමුත් දයසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න තමයි යමක් තියාගෙන ගිහිල්ලා කල්පනා කරනවා ඒක ඉස්සෙල්ලම කියන කාලේ හිටියේ පක්ෂද විපක්ෂද කියලා. ඔය එතුමා පක්ෂ මාරු කරන විදිහට එයාට මතක නැහැ ඉන්නතර කොහෙද කියලා. කෙසේ වෙතත් මම එතනින් එහාට යන්නේ නැහැ. නමුත් මම මෙහෙම කියන්නම්, ඒ අධිකරණ සේවා කොමිස් සභාව විසින් වැඩ තහනම් කිරීම හයිකෝර්ට් ජජ්ලගේ 1යි, සේවෙන් විශ්‍රාම ගැන්වීම 2යි. අධිකරණ නිලධාරීන් වැඩ තහනම් කිරීම 8යි, සේවෙන් විශ්‍රාම ගැන්වීම 3යි, පරිවාසක පත්වීම අවසන් කිරීම 7යි, සේවෙන් පහ කිරීම 4යි, සේවෙන් ඉල්ලාසීම 1යි, සේවය අතහැර ගිය සැලකීම් 3යි, අනිවාර්ය නිවාඩු වීම 1යි, විනිශ්චයාධිකාර සභාපතිවරුන් සේවෙන් විශ්‍රාම ගැන්වීම 1යි. මේ හැමදේම පවත්නා වූ නීතියට අනුකූලව සාධාරණ විමර්ශනයකින් පසුව අධිකරණය දෙන ලද තීන්දුව. ඒ ගැන කවුරු සැක සංකා පහළ කරන ආකාරයේ කරුණු ඉදිරිපත් කරන්නෙම වංක චේතනාවෙන් කියලා මා කියා හිටිනවා. ඒ දේ සිදු නොකළ යුතුයි. මම එතනින් නවත්තන්නම්. ඒ සම්බන්ධයෙන් අපි මූලිකවම ක්ලීන් ශ්‍රී ලංකා, සමහරු කියන මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන එක පේන්නේ නැහැ මොනවද කරන්න කියලා. ඒක තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්. ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ කාන් වතු ගන්න එකයි පාර වතු ගන්න එකයි විතරක් නෙමෙයි, රටේ මත්ද්‍රව්‍ය නිවාරණය කරන එක, රටේ පාතාලය මැඩපවත්වන එක. අග්‍ර විනිශ්චකාරතුමත් ක්ලීන් ශ්‍රී ලංකාගේම කොටසක් වගේ තමයි. මොකද හේතුව, මේ දක්වා කිසිදු අවස්ථාවක ඉතිහාසයේ මේ ආකාරයට විනිශ්චකාරවරුන් සම්බන්ධයෙන් විනය නීති රීති ක්‍රියාත්මක කළා නැහැ හිටපු අධිකර සේවා කොමිස සභාව. අවස්ථා කීපයකදී වෙන්නේ නැති නැතුව නෙමෙයි, අවස්ථා කීපයක. නමුත් මේ හැම පැමිණිල්ලක්ම ගොඩාක් කාලයක් තිස්සේ තිබිලා විමර්ශන නොකර තිබිලා කරපු දේවල්. ඒක නිසා ක්ලීන් ශ්‍රී ලංකා කියලා කියන්නේ මේ ඔක්කොගේම ආකල්පමය වෙනස්කම් ඇති කිරීමේ දෙයක්. කෙසේ වෙතත් අධිකරණ සේවා කොමිස සභාවෙන් කරන දේවල් ඔවුන් ස්වාධීනව කරන්න, එකට රජයට මැදිහත් වෙන්න අයිතියකුත් නැහැ, හැකියාවකුත් නැහැ, කරන්නෙත් නැහැ. ගරු සභාපතිතුමියනි, මෙම දැන් මම එන්නම් අයවැයට. මොකද යම් නොමගෙවීම් කරපුව වෙනස් කරන්න එපා ඉස්සෙල්ලම. මේ අයවැය පුරාවටම අපි පෙන්වන සංකල්පයක් මූල්‍ය විනය, පාරදෘශ්‍ය බව සහ වගවීම. අයවැයක් කියලා කියන්නේ හුදෙක්ම සංඛ්‍යාලේඛනයක් පමණක් නෙවෙයි. ආර්ථිකය දියුණුවක් කියන්නේ සභාපතිතුමියනි, මිනිසුන්ගේ සමාජ ජීවිතය ගොඩ යන්නට ඕන. මිනිස්සු සන්තෝෂ වෙන්නට ඕන. එහෙම නැතුව සංඛ්‍යාදයක් තරම් එහාට මෙහාට කවලම් කළා මේක හරියන්නේ නැහැ. නමුත් යම් වෙලාවකදී අයවැය ලේඛන අපි හදන්නේ ඒ අවුරුද්ද විතරක් කරලා නවත්තන්න නෙමෙයි, ඊළඟ අවුරුද්දේ දිගුවක් වශයෙන් ගන්න. දැන් අපි බලයට ගත්ත පටගත්ත ගමම්ම අපිට තිබුණ අභියෝගය මොකද්ද? මේ රටේ ආර්ථිකය, සමාජය, මිනිසුන්ගේ ජීවිත ස්ථායීකරණය කිරීම, ස්ථාවර කිරීම. සමහරු මම කියපු කරුණුත් වෙනස් කළා කියනවා. ඔව්, මම පිළිගන්නවා. මම පිළිගන්නවා මෙහෙම. අපිට ලැබුණේ ආර්ථික පදනම දෙදරා ගිය රටක්. ඔව්, ගෑස් පෝලෙන් තිබුණේ නැහැ, ඒක හරි. තෙල් පෝලෙන් තිබුණේ නැහැ, ඒක හරි. නමුත් කොයි මොහොතක හෝ නැවත ආර්ථික ප්‍රපාතයකට තල්ලුීමේ අවදානමක් බංකොලොත් වෙච්ච රටක් තමයි අපි ගත්තේ. එහෙනම් ඉතම ඉවසීමෙන් යුතු අපේ කරු පළවෙනි දේ තමයි මේ ආර්ථික ස්ථායීකරණය ඇති කිරීම. අපි සාර්ථකද? අපි කියපු දේ කරාද නැද්ද? ඔව්, අපි කියපු දේ කරා. අන්න ඒක පැහැදිලිව පේනවා. සැප්තැම්බර් 9, 2025 ලෝක බැංකුව මෙන්න මෙහෙම කියනවා. ශ්‍රී ලංකාව තම ආර්ථිකයේ ස්ථාවර කිරීම සඳහා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර එහි ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපුම් වලින් එකක් සිදු කර ඇත. එය වසර 3ක් තුල දලදේශීය නිෂ්පාදිතයේ 8% ආසන්න ප්‍රමාණයකට සමාන වෙනවා. 1980 සිට, මේක තමයි වැදගත් දේ, 1980 සිට ලෝ පුරා රටවල් 123ක සමාන උත්සාහයන් 330ක් හා සසඳන විට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම ගැලපීම තියුණු හා වේගවත් විය. අද නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ නව බැංකු ලෝක බැංකු සමාලෝචනයෙන් කියවෙන්නේ රාජ්‍ය මූල්‍ය වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් දැන් රට හොඳින් ස්ථානගත වී ඇති බවයි. මේකෙන් පෙන්නුම් කරනවා අපේ ආණ්ඩුවේ තිබුණු මූල්‍ය විනය, ජනාධිපතිතුමාගේ දැක්ම, ඔහුගේ කැපවීම සහ ඔහුගේ කණ්ඩායම වන අප සියලු දෙනාගේ කැපවීම. ඒ වගේම අපි බංකොලොත් රටක් ගත්තට මේ වෙනකොට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම ආයතනය අනුව ශ්‍රී ලංකාව පෙර සිටි ස්ථානයට වඩා ධනාත්මක ඉහළ ස්ථානයක් අත්පත් කරලා තියෙනවා. අපි නිල වශයෙන් දැන් බංකොලොත් නැහැ. ෆිච් රේටින්ග්ස්, මූඩීස්, S&P ග්ලෝබල් රේටින්ග්ස් ගත්තත් ඔවුන් අපි යම් ප්‍රමාණයක් උසලා තිබෙනවා. මේ අවුරුද්දක් තුළ වෙච්ච දේවල්, අවුරුද්දයි අපි අරගෙන, මේක තමයි මූල්‍ය විනය. සමහර දේවල් තියෙනවා ගරු සභාපතිතුමිය කෙලින්ම ඇහැට පේනවා කරපුවම. දේශපාලන අධිකාරියේ දූෂණ වංචා නාස්ති නවත්තන එක පේනවා. අපි වාහන බැකප් යන්නේ නැතික පේනවා. මිනිස්සු එකට හොඳ කියනවා. නමුත් තවත් සමහර දේවල් තියෙනවා ආර්ථික එක පේන්න කල් යනවා. ඇයි? පේන්න කල් යන්නේ ආර්ථිකයක් කියලා කියන්නේ ආයෝජන එන්න ඕන. ඒවා ගමට ගලාගෙන යන යාන්ත්‍රණය හැදෙන්න ඕන. මිනිසුන්ගේ විශ්වාසය හැදෙන්නට ඕන. ඒ නිසා තමයි ගරු ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් නොයෙකුත් අනපනත් නීති රීති ගේන්නේ. ඒතර ආයෝජකයන්ගේ ආරක්ෂාව තියෙනවා. ඔවුන් ආජනය කරලා ආර්ථිකය වර්ධනය වෙනවා. අන්න ඒ වගේ දේවල් අපි දැනටමත් ආරම්භ කළා තියෙන මොතේව දැනෙන්න යම් කාලයක්, පෙන්ෙන්න යම් කාලයක් යනවා. ඒක තමයි ස්වභාවය. එක පාටම හැට එක පේන්නේ නැහැ. නමුත් අපි ඒ දේ කරනකොට මේ ආණ්ඩුව මුකුත් කරන්නේ නැහැ. මේ ආණ්ඩුව වැරදි වැඩ කරනෝ, වංචනික දේවල් කරනෝ කියලා මරලා තෝටි දෙමින් බිල්ලමවලා මේ රටේ ආයෝජකයෝ පන්නන්න හදනවා. නමුත් ඒක සාර්ථක වෙලා නැහැ. අපි ඉදිරියට යනවා. දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.9% වීම සහ වසරක් පුරා එය 5% ආසන්න අගයක පවත්වා ගත හැකි වීම එක පැහැදිලි කරනවා. 2024 දෙවන කාර්තුව තුළ ආර්ථික වර්ධන වේගය 4.1%. ආදායම් වියදම් අතර පරතර අඩු කළ වසරක් වන අතර එමගින් මේ වසර ණය ගැනීම අවශ්‍යතාවය පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ලබන වසරේ පොලී වියදම අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. එමෙන්ම අඩුම අයවැය හිඟියක් මෙන්ම ඒ දලදේශීය නිෂ්පාදිත අඩුම ප්‍රතිපත්තියක් ලෙස වාර්සා කළ වසරක් නව රජයේ පළවෙනි අය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අපේ කලින් අයවැය. ඒ වගේම හැම විටම රජයන් ආදායම් ඇස්තමේන්තුගත කරාට ඒව ඇචීව් කරන්නේ නැහැ. ඊට වඩා අඩුවෙන් ගන්න. ඇස්තමේන්තුගත අගයට වඩා සත්‍ය රජ ආදායම අඩු වෙනවා හැම අවුරුද්දෙම. නමුත් 2025 වසරේ අපේක්ෂිත ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 4.9ක් වෙච්ච අවස්ථාවක නව සංශෝධිත ඇස්තමේන්තුගත රජයේ ආදායම ට්‍රිලියන 5.2ක ඉහළගයක් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? අපි ඇස්තමේන්තු කරාට වැඩි ප්‍රමාණයක් ආර්ථිකය අපි හම්බ කරනවා. මං සංඛ්‍යාලයකට කීපයක් කිව්වොත් ආදායම් මිලක් හා රැස් කිරීම ට්‍රිලියන වලින් 2019 ඇස්තමේන්තු කරා 2.3 ට්‍රිලියන. නමුත් ඇත්තටම ලැබෙන්නේ 1.8යි. ඍණ 0.5ක පරතරයක්. 2020 ගත්තත් 1.5ක් ඇස්තමේන්තු, හම්බ වෙන 1.3යි ඍණ 0.2ක පරතරයක්. 2021 ගත්තත් රින බිින්දුව දස පාක පාරතරයක්. දස් විසි ගත් රිට බිින්දුව දස දෙක පාරතරයක් එක නමකක්ද මේ හැම ආණ්ඩුම ආදෑන් ඉලක්ක හදනවා ඇච්චිව කරන්නේ නෑ. එහෙමනන් දෙයාස් විශි පහ. ඇස්තමේන්තු ආදායම ට්‍රිලියන හතරයි දසම නමයයි. සත්‍ය වශයෙන්ම පහයි දසම දෙකයි. බිින්දු අයි දසම තුනත් දන මේ තනි අවුරුද්දක් කරපු දේවල්. මේව කරන්න බෑගරු සභාපතුමීනි හොරගන් කරමින් වංචා කරමින් පිසුවටමි. මේ කරන්න මුල්ලි වෙන පාරදුෘෂ භාව කැපවීම ූමනාවට තියෙනට ඕන අන්න ඒක මේ ජනාධපති වැශීර්ෂයෙන් අපි ඕනට පෙන්නුම් කල තියෙන. තව සමාර්ගෙන අපි මුදල් වැඩි කරගන්න වැශීර්ෂයට. ඕ ජනාධිපතිවරයාගේ වැශීර්ෂයෙන් නොයෙකුත් සංවර්ධන වැඩ කටයුතු පුනරාවර්තන කටයුතු සඳහා වැය කරන්න ඕන ප්‍රාග්ධන විතරන් නෙමේ වැඩි වෙනවා. ද මේගොල්ල වැඩිල කියල කෑගහන්නේ ඉස්සර ජනාධිපතුර වැඩි කරන කරේම නවාද. ඒවැ රට සවාරගිල්ලව නාස්ති කල්ලා පෞද්ගලික ජීවත්ත එක මංගොන්න එකක් කියල දන්න මෙන්න මෙහෙම. මේ ලොකු ගණන්නෙමයි නවත් මේ වතන වෙලා තියෙන්. දෙදස් දහතුනේ මේ ජනාධ අරමුදලි වැෑවෙච්ච රුපෙල් හැටබන්දක් විදංගල දිනවා මේ කෞද හාමුදුරුවට පූජා බාණ්ඩ විලදීගන්න. හරි එතකොට දෙදාස්ාත්‍ර අපේල් නමේදින තංගල්ල කාල්ටන් නිවසේ පැවත් නාම රාජපක් සමහතාගේ ජන්මදිනය නිමිතෙන් පිරිත් දේශන සා කාල්ටන් පෙර පාසල අවරුසය රුපෙල් හලක්ස හැටදාහ හලක්ස හැටහය දාහයි. ද මෙහෙම තමයි මේ ගොල්ල ජනාධිපති අරමුදල වැෑකරේ අපි හෙම කරන්නේ නෑ. ඒ වැඩ කරල වියදන් කරන එක අපි ජනතාවගේ සුභසිද්ධිය වෙනින් යදෝනෝ. ඒ වගේ මෙතර තිීනතාව ගොඩක් මේ ඔක්කොම කියන්න වෙලා නෑ නමුත් මේ ඒ කාලෙ වෙච්ච දේවල්. රන්ති රජපක් මහත්මියගේ දස් නමේ චීන සංචාරය සදා රැගෙනයාමට දෙදා සටේ චීන සංචාරදි ගන්නාලද චායරූපයක් ලැමිනේටින් කර රාපු කිරීම රුපෙල් නවදස් දෙසි ඇත්තව ඒකටත් තමගේ සල්ලි විදන් කරන්න ඇතමන්ගේ පින්තුර ලමිනේටින් කරන්නවා. දරු කතාගතුමනි ස්වාමීන් වහන්සලට පූජා කරන්න දස් දාහතරේ රුපියල් තුල්ලක්ස පනසායදාක අට පිරිකර කොටිම කියන මහජන මුදලින් තමයිකල පින්කල්ල තිය නිවන් යන්න බලන්න මහතන සල්ලි මියදන් කලයකින් පින් කල්ල මමව ගැන කතා කරන්න පුත් කලින් මන්ත්‍රවරය කිවනේ අපි ජනාතිපති අර මුදල සල්ලි වැඩි කරන නාති කර නදරයි කියලා ඒක නැහැයි කියලා පෙන්න්න නමුත් ඉස්සර වුණේ මේකයි. කෙසේ හෝ ඒවා ගරු සභාපතුමියන මේ අවුද්දෙ මං අර කියපුද්දේට අමතරව ප්‍රාථමික අතිරික්තය දෙ ශිෂි පහය ඇස්තමේන්තුකත වටනාගම වයේ රුපියල් බිලහසය පනයි. නමුත් වර්තමානය වෙනට පවතින දත්තන්න ද ශිෂපා සංසෝධ ඇවැයි ප්‍රාථමික අතිරක්තය රුපියල් බිලියන එක්දස් දෙසේ දෙක් ලෙස දක්වන්න පුළුවන්. දෙදස් දහනමේ සිට දෙදස් විසුනක්වා ප්‍රාතිව ගිනුමේ හිඟයක් වාර්තා වූ අතර දෙදස් විසුපා මෑතකාල ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ධන ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කරන්න අපි සමත් වෙලා තිබෙනවා. ණය ගැනීමේ අවශ්‍යතාවය දෙදස් විසුපා අයවැයට ඇස්තමේන්තුට වඩා පහළ නැති අතර අමතර ණය ගැනීමක් සිදු වුණේ නැහැ. පරිපූර්ණක ඇස්තමේන්තු දාපු නැති වසරක් ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 827ක් රේගු ආදායම රේගෝ දිනත්තුන් ලැබු ඉහළ ආදායම රුපියල් මිලියන 27.7ක් නොවැම්බර් 6 වෙනිදාට ලබාගෙන තිබෙනවා. 2025 ඔක්තෝබර් 30 වෙනි විට බිලියන 2000ක ඉතිහාසයේ තනි ආයතනයක් ඉපියු ඉහළ ආදායම වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම වරාය ආදායම ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2025 වසරේ මුල් මාසයට සඳහා රුපියල් බිලියන 32.2 සුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර එය 2024 එම කාල පරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 18.9ට වඩා 171ක වැඩිවීමක්. දැන් අපි මුකුත් කරේ නැද්ද? සමයි. අපි මුකුත් කරේ නැද්ද? වැඩ කරේ නැද්ද? අන්න ඒකයි මම මේ කියන්නේ විපක්ෂය කතා කරන කොට පරිසං වෙන්නට ඕන. මේ විපක්ෂය සාමාන්‍යයෙන් ඉස්සර විරෝධතා තියෙන්නේ පොල් ගහන්නේ ආණ්ඩුවලට විරුද්ධව. දැන් මේ රටේ මිනිස්සු පොල් ගහන්නේ විපක්ෂයට විරුද්ධව. හරි මේක මීට කලින් වෙච්ච දෙයක් නෙමෙයි. නොවිච්ච දේවල් වෙනවා. හරිද? විපක්ෂයට පොල් ගහන්න. ඉස්සර ගැහුවේ ආණ්ඩුවට. ඉතින් ඒකෙම පෙන්නුම් කරනවා මේ ආතපාත නැති වෙච්ච බලය ගිලිහිලා වියරු වැටිච්ච විපක්ෂයට හැකියාවක් නැහැ අඩුම ගානේ සාධනීයව තමන්ගේ විවේචන කටයුත්තක්වත් කරන්නට. මුලින්ම කියපු කතාව තමයි අපේ ජනාධිපතිතුමාට මොකද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නැහැ. IMF රට දාලේයි. සම්බන්ධතා නැහැ. මේ සම්බන්ධතාගේ අපේ දයි දංගුවා ටයි කෝඩ් ගහගෙන සුද්දෙක්ගේ ඉංග්‍රීසියෙන් කතා කරනවා කියන එක රාජ්‍ය සම්බන්ධතා නෙමෙයි. එහෙමනම් එහෙම නැහැයි කියපු එක පළවෙනි අවුරුද්ද තුල අපේ ජනාධිපතිතුමා. හරිද? ඉන්දියාවේ ගිය 2024 දෙසැම්බර් ජනාධිපතිවරයා ලෙස පරමු රාජ්‍ය සංචාරය. මේ ඉන්දියාගමදී නරේන්ද්‍ර මෝදී ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හමුවේ ද්විපාර්ශ්වික සමන්තා ආර්ථික සහයෝගීතාවය සහ විවිධ සංවර්ධන ව්‍යාපෘති ගැන සාකච්ඡා කරලා තිබෙනවා. 2025 ජනවාරි ජනාධිපති ෂී ජින්පින් මහතා මුණගැහිලා කෘෂිකාර්මෙන්තේ ඩිජිටල් ආර්ථික වෙන ශේෂ්ත්‍රවල සබත්තා ශක්තිමත් කිරීම පිළිබඳ චීන ජනාධිපති සාකච්ඡා කළා තිබෙනවා. එක්සත් අරාබි එමිරාජයේ 2025 පෙබරවාරි මම ඔක්කොම කියන්න යන්නේ නැහැ. නමුත් වියට්නාමයේ 2025, ජර්මනියේ 2025 ජූනි, මාලදීවයේ 2025 ජූලි, එක්සත් ජනපදයේ 2025 සැප්තැම්බර්, ජපානයේ 2025 සැප්තැම්බර්. මේ හැම ගමනකදීම රටේ සංවර්ධනයට අවශ්‍ය වන්නා වූ තාක්ෂණ හෝ මුදල් ලබා ගැනීම සඳහා ජනාධිපතිතුමා සාර්ථක ලෙස වැඩිහිටියා කියලා තියෙනවා. එහෙම නැතුව රජයේ සල්ලි වලින් කාගේවත් උපාධි ප්‍රදාන උත්සව වලට ගියේ නැහැ. ගිල රටට වැඩක් කළා වේ මේ රාජ සමතා නැහැ කියපු නායකයත්. අපි මොනවද අපි ලබාගත් දේවල්? අපි ලබාගත් දේවල් බොහොමයි. ඔක්කොම කියන්නේ නැහැ, එකක් කිව්වොත්. ජපාන ජාත්‍යන්තර සහයෝගිත ආයතනයේ ජයිකා ජපානයේ 9,500,000 පරිත්‍යාගයකට රෝහල් 15කට අපද්‍රව්‍ය කළමනාකාරී 15ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති ආරම්භ කළා තියෙනවා. අපේ ජන හා සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් රෝහලේ රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් 2029 එක දින ඩොලර් මිලියන 106.9ක ඩොලර් 106.9ක මූල්‍ය පැකේජයක් අරගෙන තිබෙනවා. ආසියානු සංවර්ධනයේ මූල්‍ය දාගත්තෙන් නවීන ගිලන් රථ 20ක් බෙදා දීලා දෙක ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 257කට වඩා වැඩි වෙනවා. මේව තමයි රාජ්‍ය තාන්ත්‍රික සමතා හරහා කරගන්නේ. එහෙම නැතුව තමන්ගේ භාර්යාවගේ උපාධිය ගන්නට යන එක නෙමෙයි. ගරු සභාපතිතුමනි, ඉන්දියානු ආධාර යටතේ මේ වතු ප්‍රජාව සඳහා ඉදිකිරීම නියමිත තිබු නව නිවාස ආරදායෙන් 2000කට අධික සංඛ්‍යාවක් දරනවත් නිව කරලා තිබෙනවා. දූෂණ විරෝධී යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ජපානයෙන් ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් ලැබෙනවා. ණය නෙමෙයි ප්‍රදාන. මෙන්න මේ ආකාරයට අපේ අන්තර්ජාතික සබතා ජලාපතු වාසි පවත්වාගෙන ඔස් තිබෙනවා. ඊට අමතරව අපි ඉතාම සංවර ලෙස ජනතාවගේ මුදල් පාවිච්චි කරලා තිබෙනවා. ජනාධිපතිතුමා හැමතිස්සෙම කියන්නේ මහා ජනතාවගේ බදු මුදල් පරිසරයෙන් පාවිච්චි කරන්න ඕනේ කියන එක. 2024 මුල් මාස 9 සාමාන්‍ය අපි අධිකර ජනාධිපතිතුමා වැසීර්ෂය ගත්තොත් එහි ජනාධිපති කාර්යාලය සාමාන්‍ය පරිපාලන සහ ආයතන සේවා හිටපු ජනාධිපතිවරුන්ට පහසුකම් සැපයීම සහ රාජ්‍ය ආයතන විශේෂ ආයතන හා සංවර්ධන ව්‍යාපෘති කියලා ශීර්ෂයන් හතරක් යටතේ ඉන්නේ. අපි ඒක අරන් බැලුවොත් 2024 මුල් මාස 9 වියදම 2025 මුල් මාස 9 වියදම සස්තදලා තියෙන්නේ. 2024 මුල් මාස 9 2025 මුල් මාස 9 හා සසඳලයි මම මේ කරුණු කියන්නේ. 2024 මුල් මාස 9ට සාපේක්ෂව 2025 මුල් මාස 9 මුළු වියදම් රුපියල් මිලියන 857.5 සිට රුපියල් මිලියන 364.2 දක්වා රුපියල් මිලියන 493කින් ඒකට 158කින් අඩු කරගෙන තිබෙනවා. මුළු වියදම තුළ ඇතුළත් පුනරාවර්තන වියදම 2024 මුල් මාස 9ට සාපේක්ෂව 2025 මුල් මාස 9දී රුපියල් මිලියන 715 සිට රුපියල් මිලියන 279 දක්වා රුපියල් මිලියන 435කින් එනම් 168කින් අඩු කරගෙන තිබෙනවා. ගරු ජනාධිපතිතුමාගේ උපදේශකවරුන් සහ පුද්ගලික
කාර්යාලය තුමා ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තිබෙන්නේ.
මදිත් වගේ තමන්න කරන් දෙයක් නැහැ මොනවා කරන්නේ. හරි. තව තියෙන කොයිද කො අපි නොම ගැවුවනේ විපක්ෂේ. හරි. ඒ වගේම එම කාර්යවලින් දරලා පුද්ගල පඩින පුද්ගලික කාර්යබණ්ඩලය ගත්තොත් 2024 මුල් මාස 9ට සාපේක්ෂව 2025 මුල් මාස 9දී ඒ මිලියන 403 ඉඳලා 145 දක්වා මිලියන 258කින් අඩු කරලා තිබෙනවා. පුනරාවර්තන වියදම් තුල ඇතුළත් දේශීය සහ විදේශීය ගමන් වියදම් 183කින් ඒ කියන්නේ මිලියන 16.1 සමාන මිලියන 95.5 සිට රුපියල් මිලියන 16 දක්වා ජනාධිපතිතුමා තමන්ගේ ගමන් වල වියදම අඩු කරගෙන තිබෙනවා. අන්න ඒ ආකාරයට තමයි වගවීමෙන් යුතුව ජනතාවගේ මුදල් අපි පාවිච්චි කරලා
තිබෙන්නේ.
බත් කරපුවත් එක්ක වෙන්නේ. 2024 අපි ගත්ත සාමාන්‍ය පරිපාලන සහ ආයතන සේවා ගත්තොත් 2024 මුල් මාස 9ට සාපේක්ෂව 2025 මුල් මාස 9 මුළු වියදම රුපියල් මිලියන 1887 ඉඳලා රුපියල් මිලියන 1324 දක්වා එනම් රුපියල් මිලියන 545කින් 30%කින් අඩු කරගෙන තිබෙනවා. ඒ වගේම අපි ගත්තොත් හිටපු ජනාධිපතිවරුන්ට සපහසුකම් සැපීම මුල් මාස 9 වියදම 2025 මුල් මාස 9 වියදම හසසඳුවොත් 2024 මුල් මාස 9ට සාපේක්ෂව 2025 මුල් මාස 9 මුළු වියදම රුපියල් මිලියන 66 සිට රුපියල් මිලියන 41 දක්වා රුපියල් මිලියන 25කින් එන 138කින් අඩු කරන්න සමත් වෙලා තිබෙනවා. ගරු සභාපතිතුමනි, තව සංඛ්‍යා දත්ත ලේඛන ඇති වෙන්න මෙතන පෙන්වන්නට පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. නමුත් බටතින කාල වෙලාවනුව මෙසේ කියන්න. මේ ආර්ථික අපි හැදුවේ මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතය ගොඩදාන්න. ඒක පෝසත් රටක් ලස්සන ජීවිතයක් කරන්න. අපි විපක්ෂයට කියන්නේ අඩුම ගානේ කන් දෙක අරගෙන අහගෙනඉන්න අපි මොකක්ද කියන්න. අපි වැරදිනම් නිවැරදි කරන්න ඒ පිළිබඳ ගැටලුවක් නෑ. හැබැයි බොරු කීමට සීමාවක් තියාගන්න. මිනිස්සු නොමගැවීමට සීමාවක් තියාගන්න. මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද මුවා වෙලා අසත්‍ය බොරු මඩවලාද නගන්න එපා. ගරු සභාපතිනි මම අවසන් කරන්නම්. මෙම ජනාධිපතිවරයා විසින් වැය කරන අයවැය අනිවාර්යයෙන්ම මේ වසරෙත් ඉතාම සාර්ථක ලෙස ජනතාවාදී ලෙස එම් මුදල් වැය කරනවා. ඒ වගේම අධිකරණ සේවා කොමිස් සභාව ගැනත් අල්ලස් කොමිසම ගැන මට කතා කරන්න උවමනාවක් තිබුණා. නමුත් ඒ කරගන්න හැකියාවක් නැහැ. නමුත් අල්ලස් කොමිසම විසින් වැඩගෙන පිළිවෙල ඔවුන් වැඩ ඉවර කරන විදිහට ඒ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකටත් පහර ගහනවා. මොකද හොරු කලබල වීමක් තිබෙනවා. ඒ හොරු කලබල වුණාට අපි කලබල වෙන්නේ නැහැ. ස්තුතියි. සවස්.